SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙනම් මේ සිකුරාදාත් අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙන තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ ලෝවටා විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාව සිට සුපුරුදු ලෙසින් අද තවත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු තොරතුරු මොනවද කියලා. අමල්ගෙම අයිබෝවන් අමල්.
අයිබෝවන් ලිපුණ.
හොඳයි, එහෙමනම් අමල්, මේ වෙද්දි නැවතත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙන ඊශ්‍රායල් සහ හමාස් සංවිධානය අතර තියෙන ගැටුම්කාරී තත්ත්වය ගැන තමයි මුලින්ම අවධානයක් යොමු කරන්න කල්පනා කරේ. අපි දන්නවා බොහෝ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම එක්ක දින 7ක් පුරා ඊශ්‍රායල් සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පැවතුණා. නමුත් මේ සටන් විරාමයෙන් පස්සේ නැවතත් මේ වෙද්දි ගාසා තීරයේ ගැටුම් ආරම්භ වෙලා ඒවා මේ වෙද්දි ක්‍රමයෙන් දරුණු අතරපත් වෙමින් තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ගැටුම් වල අලුත්ම තත්ත්වය මොකක්ද අමල්? අපි ඒ ගැන මුලින්ම කතා බහ කරමු.
ඔව් නකොන, මෙතන මේ සතිය විශේෂම කාරණාව තමයි මේ සටන් විරාමයේ අවසාන වීමත් එක්කලා ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ හමාස් සංවිධානයට එරෙහිව කරන ඒ යුද මෙහෙයුම් අතිශයින් උත්සන්න කරලා තියෙනවා. විශේෂයෙන්ම ඛාන් යූනුස් කියන ප්‍රදේශයේ හමාස් සංවිධානයේ ප්‍රධානියෙකු එහි සැඟ වී සිටිනවයි කියලා කියන තොරතුරක් මත ඊශ්‍රායල් හමුදාව මේ වෙනකොට ඒ ඛාන් යූනුස් කියන ඒ නගර පරිශ්‍රයම වට කරලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. මෙතනදී ඊශ්‍රායලයේ සඳහන් කරනවා ඔවුන්ගේ බලාපොරොත්තුව යහා සින්වා කියන හමාස් සංවිධානයේ ඒ ප්‍රධානියාව ඔහුව ඝාතනය කිරීමයි කියලා. මෙතනදී ඊශ්‍රායලයේ චෝදනා කරන්නේ ඔක්තෝබර 7 වෙනිදා ඊශ්‍රායලට එරෙහිව ඒ ඇතිකියත් වෙච්ච හමාස් මෙහෙයුමේ මහා මොළකරු හැටියට යහා සින්වාරව හඳුන්වා දීලා තියෙනවා. ඔහුව ඉලක්ක කරමින් තමයි මේ විදිහට මේ ඛාන් යූනුස් කියන ප්‍රදේශයේ සටන් උත්සන්න කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක තවත් ප්‍රශ්නයක් මතුවෙනවා නිකුණ. ඒක තමයි මේ ගාසා තීරේ දැන් මේ වෙනකොට කිසිම ප්‍රදේශයක් සාමාන්‍ය වැසියන්ට කිසිම ආරක්ෂාවක් නැහැයි කියන කාරණාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ වෙනකොට ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කරා තව දුරටත් සටන් විරාමය ඇති කරන්නට මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා. ඒක ඉතාමත්ම වැදගත්. මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධ සිද්ධ වෙන තත්ත්වයක් මේ ප්‍රදේශයේ තියෙනවා කියලා බොහොම දැඩි ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කළා තිබුණා. ඒකට ඊශ්‍රායලෙ බොහොම ක්ෂණිකයෙන් දැඩිව පිළිතුරු ලබා දීලා තිබුණා. මෙතනදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාවට දැඩි ලෙස විවේචන ලක් කළා තිබුණා. මේ ආකාරයෙන් සටන් විරාමයක් මේ අවස්ථාවේදී ඉල්ලීම ඒක හමාස් සංවිධානයට වක්‍රව සහාය ලබා දීමක්, එහෙම නැත්නම් සමාජ සංවිධානය යුදමේ වශයෙන් විනාශ වීම වැළැක්වීම සඳහා ගන්න පියවරක් හැටියට ඊශ්‍රායලෙ මෙතන හඳුන්වලා දී තිබුණා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලයට වැඩිපුරම යුද ආධාර ලබා දෙන යුද සහ අනිකුත් රාජතාන්ත්‍රික මට්ටමින් ආධාර ලබා දෙන ඇමරිකාව එක්කම ඇමරිකාවේ ජනාධිපතිවරයාත් ඊශ්‍රායලෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා තියෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට මේ වෙන හිංසනය අවම කරන්න මහා පරිමාණයෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙනවා කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ බොහොම ඍජු ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ හමාස් සංවිධානය විනාශ කිරීමයි. ඒ අරමුණ කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට තමන්ගේ මේ යුද මෙහෙයුම් තවත් උත්සන්න කරනවා මිසක්ක ආයමත් සටන් විරාමයකට යන්නේ නැහැ කියන කාරණාව ඊශ්‍රායලෙ දැඩි ලෙස අවධාරණය කළා තියෙනවා. ඉතින් ඒකත් එක්කම දිනෙන් දින ගාසා තීරයේ ජීවිතක්ෂයට පත්වෙන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව එන්න වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට දැන් 16,000කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ ගාසා තීරයේ ඇති වෙන සටන් තව දුරටත් උත්සන්න කිරීමට තමයි ඊශ්‍රායලයේ හමුදාව ප්‍රතිඥාවක් දීලා තියෙන්නේ.
ඔව් අමල්, දැන් ඒ වගේම ඇමරිකාවෙන් අපට අහන්නට ලැබෙනවා මේ යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට ඩොලර් බිලියන 106ක හදිසි ආධාර ලබා දීම සඳහා ධවල මන්දිරයේ කරපු ඉල්ලීමකට විපක්ෂය තමන්ගේ විරෝධය පළ කළා කියලත් මේ කාරණාව ඇත්තෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ටත් සැලකිය යුතු බලපෑමක් සිදු කරලා තියෙනවා නේද අමල්?
ඔවුනුපන්න, මෙතන ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා තියෙනවා. කොංග්‍රස් සභාවෙන් අවසරයක් ඉල්ලලා තිබුණා. විශේෂයෙන්ම යුක්‍රේනයටත් ඒ වගේම ඊශ්‍රායලයටත් මහා පරිමාණයෙන් තවත් යුද ආධාර ලබා දෙන්න. ඉතින් මෙතන මුළු මුදල් සංඛ්‍යාව දිහා අපි බැලුවොත් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 106ක හදිසි ආධාරයක් හැටියට යුක්රේනයටයි ඊශ්‍රායලයටයි මේ මුදල් ලබා දෙන්න තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු වුණේ. නමුත් කොංග්‍රස් මණ්ඩලය මෙතනදී සඳහන් කළා මේ විදිහට අනෙකුත් රටවල්වලට යුද ආධාර ලබා දෙන අවස්ථාවේදී ඇමරිකාව තමන්ගේ දේශ සීමාවන් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන්ම මැක්සිකෝවත් එක්ක තියෙන දේශ සීමාව හරහා මහා පරිමාණයෙන් විශාල සංඛ්‍යාවක් නීති විරෝධීව සංක්‍රමණිකයන් ඇමරිකාවට ඇතුළු වෙනවා. එය වැළැක්වීම සඳහා බයිඩන් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය පියවරක් අරගෙන නැහැ කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඇමරිකාවේ විපක්ෂයේ රිපබ්ලිකන් කණ්ඩායම බොහොම දැඩි ලෙස බයිඩන් ජනාධිපතිවරයාට බලපෑම් කරනවා. තමන්ගේ රටට ඇතුල් වෙන මැක්සිකෝවෙන් ඇතුල් වෙන ඒ නීති විරෝධී සංක්‍රමණිකයන් වැඩ පැවැත්වීම සඳහා දැඩි පියවර අරගෙන ඒ සඳහා මුදල් සහ අනෙකුත් සම්පත් යොදවන්නට ඕනේ. මේ මෙවැනි අවස්ථාවකදී යුක්රේනයට හෝ ඊශ්‍රායලයට හෝ එහෙම නැත්නම් වෙනත් රටකට යුද ආධාර ලබා දීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේක දේශපාලනික වශයෙන් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ලොකු පසුවැස්මක්. මෙතනදී ඔහු බලාපොරොත්තු වුණා යුක්රේනයට ඩොලර් බිලියන 60ක හදිසි ආධාරයක් ලබා දෙන්න. ඒ වගේම ඊශ්‍රායලයටත් ඩොලර් බිලියන 10ක එහෙම නැත්නම් මිලියන 10000ක විශේෂ ආධාරයක් ලබා දෙන්න ඔහු බලාපොරොත්තු වුණා. දැන් ඒ කාරණාව එන හිටලා තියෙනවා කොංග්‍රස් මණ්ඩලයේ මේ ගත තීන්දුවත් එක්කලා. ඊට අමතරව මේ ඇමරිකාව විසින් හදිසි යුද ආධාර හැටියට ලබා දෙන්න තිබිච්ච ඔවුන් බලාපොරොත්තු වෙච්ච මුදල් වලින් ප්‍රමාණයක් තායිවානයට ලබා දීමකට කටයුතු කරලා තිබුණා. නමුත් ඒකත් මේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න කොංග්‍රස් මණ්ඩලයේ ගත තීන්දුව නිසා මේ විදිහටම විශේෂයෙන්ම යුක්රේනයට ඊශ්‍රායලයට සහ තායිවානයට ඒ ලැබෙන්න තිබිච්ච යුද ආධාර අහිමි වෙන තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.
හොඳයි, මේ අතරේ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් එක්සත් අරාබිය අමීරාජයේ සංචාරයක නිරත වෙනවා. රුසියානු නායකයා ඉරානයේ සහ චීනයේ සංචාරවලින් අනතුරු ඒ වගේම විශේෂම යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ සිදු කරපු තුන්වෙනි සංචාරය විදිහට තමයි මෙය සැලකෙන්නේ. මේ සංචාරයේදී ඇත්තට මමල් මොනවද සිද්ධ වුණේ?
මෙතනදී නිපුණ රුසියානු ජනාධිපතිවරයා උත්සාහ කරේ තමන් සෞදි අරාබියත් ඒ වගේම එක්සත් එමීර් රාජධානියේ පාලකයන් අතරත් බොහොම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වනයි කියලා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමගම පුටින් ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් බොහෝ විට කොන් වෙන තත්ත්වයක් තිබුණා. ඌට වෙන රටවල් වලට යන්න බැරි තත්ත්වයක් උදා වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර යුදාධිකරණය හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන තිබුණා. ඔහුගේ යටතේ ක්‍රියා කරන රුසියානු හමුදාව විසින් යුක්රේනයේ යුද අපරාධ කළා කියන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ වරෙන්තුවක් ඉදිරිපත් කිරීමත් එක්කලා ඔහු විදේශ ගමන් බොහොම දැඩි ලෙස ඔබ කිව්වා වගේ සීමා කළ තිබුණා. මේක තමයි ඔහු තුන්වෙනි අවස්ථාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ විදේශ රටක සංචාරය කරන්නේ. ඉතින් මේ සංචාරයේදී ඔහු උත්සාහ කරේ ඔහු තවමත් ලෝක බලවතෙක් හැටියට ඔහුට ලෝකයේ අනෙකුත් රාජනායකයන්ගෙන් පිළිගැනීමක් තියෙනවායි කියලා, විශේෂයෙන්ම සෞදි අරාබියාවේ දැනට උතුම් හිමි කුමාරයා හැටියට කටයුතු කරන මොහමඩ් බින් සල්මන් සමග ඔහු පවත්වූ සාකච්ඡාව සජීවී රූපවාහිනී මගින් විකාශය කරන බත් ඔහු සලස්සලා තිබුණා. එතනදිත් ඔහු බලාපොරොත්තු වෙලා තිබුණේ ඔහු රාජතාන්ත්‍රිකෙක් හැටියට අනෙකුත් රටවල් පිළිගන්නවායි කියන කාරණාව. ඒ එක්කම මේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහෙම නැත්නම් මේ UAE කියන රටට පැමිණීමේදී එක විශේෂත්වයක් වෙන්නේ ඩුබායි රාජ්‍යයේ මේ වෙනකොට, ඒ කියන්නේ එක්සත් එමීර් රාජ්‍ය කොටසක් වන ඩුබායි රාජ්‍යයේ මේ වෙනකොට පැවැත්වෙන COP28 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික පිළිබඳ ඒ සමුළුවට සමගාමීව ඔහු මේ සංචාරය කිරීමත්, එතනදී ඔහු ලෝකයේ අනිත් රටවලට ඉඟියක් ලබා දෙනවා තමන් තවමත් මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ එහෙම නැත්නම් ජාත්‍යන්තර කටයුතු සිද්ධ වෙන අවස්ථාවලදී ඒවාට සහභාගී වෙන ඍජුව හෝ වක්‍රව ඔහු සහභාගී වෙනවා කියලා. ඉතින් ඒ කාරණාවට සඳහා තමයි ඔහු මේ විදිහට මේ සංචාරය කළ තිබුණේ. නමුත් ඔහුට අනෙකුත් රටවලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ගමනේදී ඔහු උත්සාහ කළ තිබුණේ පෙන්වන්න ඔහුට තවමත් පිළිගැනීමක් තියෙනවායි කියන කාරණාව. නිපුණ, දැන් අපි මේ යුක්රේනය ගැන කතා කරනකොට යුක්රේනයේ තවමත් දිගින් දිගටම මේ රුසියානු හමුදා විසින් මේ ප්‍රහාර එල්ල කරනවා පමණක් නෙවෙයි, පහුගිය සති කිහිපයේදී ඒ ප්‍රහාර උත්සන්න කළා කියලා දෙපාර්ශ්වයම වාර්තා වුණා. ඉතින් ඒකත් එක්ක ඊට සමගාමීව දැන් අපිට වාර්තා වෙනවා රුසියාව විසින් එල්ල කරපු ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට යුක්රේන් පැත්තේ හිටපු යම් කිසි පිරිසකට හානියක් වුණා කියලා විශේෂයෙන් මෙතන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මේ රුසියානු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. ඉතින් මේ තුන් දෙනාගෙන් එක් පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙක්, ඔහු ශ්‍රී ලංකාවේ හමුදාවෙන් විශ්‍රාම අරගෙන නීත්‍යානුකූලව යුක්රේනයේ හමුදාවට කුලී හේවායක් හැටියට බැඳිලා කටයුතු කළා කියලා වාර්තා වෙනවා. උපමනක් නෙමෙයි, ඔහුගේ පවුලේ උදවියත් මේ වෙනකොට යුක්රේනයේ පදිංචිට ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කපිතාන්වරයා ඔහුව හඳුන්වලා තියෙන්නේ සිල්වෙස්ටර් ඇන්ඩ්‍රූ රනේෂ් හේවගේ කියලා. ඉතින් මේ හේවගේ කියන කපිතාන්වරයා ඔහු යුක්රේන් හමුදාවල යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුම් කණ්ඩායමකට අනුයුක්තව කටයුතු කළා කියලා සඳහන් වෙනවා. දෙසැම්බර් 4 වෙනිදා රුසියාව විසින් එල්ල කරපු කාලතුවක්කු ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට ඔහු ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඉතින් ඔහු වෙනුවෙන් යුක්රේන් බලධාරීන් විසින් ස්මාරකයක් ඉදිකරන්නටත් කටයුතු කරනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඔහුත් සමග මියගිය අනෙකුත් පුද්ගලයන් දෙදෙනා ගැන මේ වෙනකොට අපිට නිශ්චිත වශයෙන් ඔවුන් හඳුනාගෙන නැහැ. නමුත් මේක කාරණාවට සමගාමීව තවත් වார்த்தාවක් අපිට ලැබෙනවා නිකුණ නේපාලේ. ඒ තමයි නේපාල ජාතිකයන් රුසියාවේ හමුදාවට කුලී හේවායන් හැටියට බදවාගෙන පිටත් කිරීමට සැලසුම් කරපු පුද්ගලයන් 12 දෙනෙක් නේපාල් බලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන ඔවුන් අධිකරණයට ඉදිරියට පමුණුවලා තිනවා. නේපාලේ සඳහන් කරනවා ඔවුන් තමන්ගේ පුරවැසියන්ට වෙන රටක කුලී හේවායන් හැටියට කටයුතු කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. නමුත් මේ විදිහට නීති විරෝධී ලෙස පුද්ගලයන් රුසියාවට ගිහිල්ලා කුලී හේවායන් හැටියට කටයුතු කරන්න ඒගත්ත උත්සාහයක් ඔවුන් ව්‍යර්ථ කළා කියලා ඔවුන් සඳහන් කරන්නේ. නේපාලයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවල කටයුතු කිරීමට සඳහා පමණයි තමන්ගේ රටේ පුරවැසියන් වෙන රටක හමුදාවල් වලට යවන්නේ. නමුත් ඊට පරිබාහිරව වෙන දේවල් සම්බන්ධයෙන් ඔවුන් නීත්‍යානුකූලව කටයුතු කරනවා කියලා. ශ්‍රී ලංකාවේ බලධාරීන්ට මේ අවස්ථාවේදී සඳහන් කළා තියෙනවා මේ හේවගේ කියන හිටපු කපිතාන්වරයා ඔහු ඇත්තරම නීති නීත්‍යානුකූලව තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකා රජය කිසි අවස්ථාවක තමන්ගේ හමුදාවල හිටපු නිලධාරීන්ට වෙන රටවල කුලී හේවායන් හැටියට කටයුතු කරන්නට කියලා දිරිගන්වන්නේ නැහැයි කියන කාරණාව ශ්‍රී ලංකාවේ යුද හමුදාව අවධාරණය කළා තියෙනවා.
හොඳයි, අපි ඉන්දුනීසියාව පැත්තට තමයි දැන් අවධානයක් යොමු කරන්නේ. ඉන්දුනීසියාවේ පුද්ගලින් 23 දෙනෙකුට මරු කැඳවීමෙන් පහුගිය සතියන්තයේදී පුපුරාගියපු ගිනිකන්ද හේතුවෙන් තවත් අතුරුදන් වූ පිරිස සොයන මෙහෙයුම් මේ වෙද්දී අවසන් කළ බවට ඉන්දුනීසියානු බලධාරීන් පසුගියදා පැවසුවා. ඉතින් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මේ මරපායි කියන ගිනිකන්ද මේ විදිහට පිපිරීම සිදු වුණේ. ඉතින් ඒ අවට ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක් ඒ වෙද්දී ඉන්න අවස්ථාවකදී තමයි මේ ගිනිකන්ද පුපුරාගියේ. මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් කතා කරමු.
ඔවුනිපුන දැන් ඉන්දුනීසියාවේ විශේෂයෙන්ම සුමාත්‍රා ප්‍රදේශයේ බොහෝ ගිනිකඳු තියෙන, සමහර ඒවා සක්‍රියව තියෙන, සමහර ඒවා කාලයක් අක්‍රියව පැවතිච්ච ඒවා. ඉතින් ඒ ප්‍රදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වලා තියෙන, මොකද සමහර මේ ප්‍රදේශවල සංචාරය කරන්නට කැමති පුද්ගලයන් අතරම බලධාරීන්ගෙන් ටිකට් පතක් ලබාගෙන මේ ට්‍රෙකින් කිරීම සඳහා ගොක් ප්‍රදේශවලට ගමන් කරලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ සුමත්‍රාවල තියෙන මේ මවුන්ට් මරපායි කියන ගිනිකන්ද එක පාට සක්‍රිය වෙලා තියෙනවා. මේ ගිනිකන්ද සක්‍රිය වීමත් එක්කලා දැනට බලධාරීන් තහවුරු කරලා තියෙනවා 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා. මේ ප්‍රදේශයේ ඒ ට්‍රෙකින් සඳහා ගියපු පුද්ගලයන් 75 දෙනෙක් පිළිබඳ තොරතුරු ලැබිලා තිබුණා. ඒකෙන් දැනට ඔවුන් මේ වෙනකොට නැති වුණයි කියන, එහෙම නැත්නම් සොයා ගන්නට බැරි වුණයි කියලා සඳහන් කරපු 23 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ මලසිරුරු සොයා ගැනීමත් එක්කලා දිවි බේරා ගැනීමට ඔවුන් කරපු මෙහෙයුම් දැන් නවතා දමලා මෙතනදී අවසාන වශයෙන් 23 දෙනෙක් මරුණයි කියලා නම් කරලා තියෙනවා. අනිකුත් අය නිරුපද්‍රිතව සමහර අවස්ථාවලදී ඔහොම දැඩි ලෙස පීඩාවට පත්වලා තුවාල ලැබපු උදවිය මේ වෙනකොට දිවි බේරාගෙන තියෙනවා. මෙතනදී ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළා තියෙන මේ ට්‍රෙකින් ගිය සමහර පුද්ගලයන් බලධාරීන්ගේ නියෝග නොතක ගිනිකන්දට බොහොම කිට්ටුවෙන් ගමන් කරන්නට උත්සාහ කරපු නිසා තමයි මේ විදිහට ඔවුන් පීඩාවට පත් වුනේ කියලා ඒ කාරණාවත් ඉන්දුනීසියානු බලධාරීන් මෙතනදී මතු කළා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් එක්ක මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට සමීප කරාට. එහෙමනම් අපි ලබන සතියේත් හමු වෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.